ගරු රංජිත් බණ්ඩාරමැතිතුමා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
මුලසාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ඉතාම වැදගත් විවාදයක් වෙන අවස්ථාවේ මේ ගරු සභාව ආමන්ත්‍රණය කරන්න ලැබීම ඉතාම සතුටුද කාරණයක්. අපි දන්නවා අපි හොඳට කළා කියලා කියන යහපාලන නඩය කොහොමද කරේ කියන එක. ඒ පිළිබඳව මට පෙර කතා කළ කතිකයන් කතා කළ නිසා මම සම්බන්ධයෙන් කතා කරන්නේ නැහැ. නමුත් අවාසනාවකට තමුන්නාන්සලා ඒ කරපු විදියේ හොඳකම නිසා තියෙන ප්‍රශ්න දෙගුණ තෙගුණ වුණා කියන එක අමතක කරන්න නම් එපා. අද තමුන්නාන්සලා කටයුතු කරමින් ඉන්නේ හරියට එළුවගේ පස්සේ ගියේ එක කටයුතු කරපු ආකාරයට. එනිසා ගරු මන්ත්‍රීතුමනි, අපි හඳුනාගත යුතුව තියෙනවා මේ අවස්ථාවේ අපිට තියෙන ප්‍රධාන අභියෝග මොනවද කියලා. අපි මේ රජය බලයට පත් කරන අවස්ථාවේ තිබුණු අභියෝගවලට අලුත් ඒවා එකතු වෙලා තියෙනවද කියලා. අපි රජය බාර ගන්න වෙලාවේ අපිට තිබුණා මූලික අභියෝග තුනක්. මෙරටේ තරුණයන්ගේ අපේක්ෂාවන් කොහොමද ඉෂ්ට කරන්නේ? මෙරටේ ආර්ථිකය කොයි ආකාරයටද සංවර්ධනය කරන්නේ? එවැගේම පැවති ආන්ක්‍රම ව්‍යවස්ථාවේ තිබුණු විකෘතීන් කොහොමද අපි වෙනස් කරන්නේ කියලා. නමුත් අවාසනාවකට මුළු ලෝකෙම මේ වසංගතයට ගොදුරු වීමත් සමග අපිට පේනවා අවුරුදු දෙකකට ආසන්න කාලයක් ලෝකෙම අකරණමේ වෙලා තිබුණා. කුඩා ආර්ථිකයක් සහිත අපේ රට එවැනි අවස්ථාවක අභියෝගවලට මුහුණ දීම අලුත් දෙයක් නෙමෙයි. ඒ නිසා මේ කොවිඩ් වසංගතයත් එක්ක එකතු වෙච්ච අලුත් අභියෝග ගණනාවක් තියෙනවා. ඒකෙන් බොහෝමයක් අභියෝග අපි මේ වෙනකොට රටක් විදිහට ජයග්‍රහණය කරලා හමාරයි. අද අපේ රටේ මහජනතාව සුරක්ෂිතයි. වයස අවුරුදු 60ට වැඩි, වයස අවුරුදු 30ට වැඩි, වයස අවුරුදු 20ට වැඩි පිරිස්වලට මේ එන්නත් කරන ක්‍රියාවලිය අවසාන වෙමින් පවතින්නේ. අපි ඉතාම සතුටුයි තමුන්නාන්සේට දැනුවත් කරන්න අවුරුදු 15ට වඩා වැඩි වයස් කාණ්ඩවලට අයටත් මේ සුරක්ෂිතතාව ලබා දීම සඳහා අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛයේ කණ්ඩායම සියලු කටයුතු සංවිධානය කරලා හමාරයි. ඒ නිසා මේ සියල්ල හමුවේ අපිට තියෙන ප්‍රධානම ජයගත යුතු අභියෝගය තමයි අපේ ආර්ථිකයේ කොයි ආකාරයටද නිවැරදි මාවතකට අපි ගන්න. අපිට නිවැරදි මාවතකට ගැනීම සඳහා කවරනම් වූ උපකරණ අපිට පාවිච්චි කළ හැකිද? මූලාශ්‍රනාරූඪ මන්ත්‍රීතුමනි, මා විශ්වාස කරනවා රජයක් පැවතිය යුත්තේ සියලු අංශ ධෛර්යමත් කිරීම සඳහා පමණයි. රජය පෞද්ගලිකංශය ධෛර්යමත් වන ආකාරයට කටයුතු කළ යුතුයි. පෞද්ගලිකංශය වැඩිපුර ආයෝජන කිරීම සඳහා පෙළඹෙන ආකාරයට කටයුතු කළ යුතුයි. පෞද්ගලිකංශය රටේ ආර්ථිකයේ නායකංශය බවට පත්වන ආකාරයට කටයුතු කළ යුතුයි. ආණ්ඩුව හැම එකකටම උත්තර හොයන්න යෑම මා විශ්වාස කරන්නේ අපි විශ්වාස කරන ආර්ථික න්‍යායට අනුව හොඳ දෙයක් කියලා. ඕනෑම දෙයකට ආණ්ඩුව මැදිහත් කර ගැනීම සඳහා විපක්ෂය දතකන්නේ මෙන්න මේ කියන යථාර්ථයේ තේරුම් නොගෙන. ඒ නිසා රජය සෑම වෙලාවකම වෙළඳපොළ වෙත මැදිහත් විය යුත්තේ මැදිහත් වූ අවස්ථාවක පමණයි. දැන් වෙළඳපොළ වෙත මැදිහත් වීම සඳහා සාම්ප්‍රදායිකව පාවිච්චි කරන සමහර උපකරණ අපිට පේනවා අදට වලංගු නැහැ. අදට වලංගු නැහැ. ඒ නිසා අපිට අලුත් උපකරණ කට්ටලයක් සොයාගත යුතුව තියෙනවා. මිල පාලනය කිරීම සඳහා මිල සීමා පැනෙව්වට නිෂ්පාදන අංශයේ කිසියම් ආකාරයක අභියෝගාත්මක තත්ත්වයක් තියෙනවා නම් මිල පාලනයේකට විසඳුම හොයාගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා රජය වෙළඳපළ වෙත මැදිහත් වීම සඳහා කටයුතු කළ යුත්තේ තීරණාත්මක අවස්ථාවක පමණයි. එනිසා තමයි රජයේ තීන්දුවක් ගත්තා ඔව් සියලු ගැසට් නිවේදන අපි අවලංගු කරනවා. වෙළඳපළ ක්‍රියාකාරීත්වයට හැසිරීමට අවශ්‍ය ඉඩකඩ පහසුකම් සලසනවා. හැබැයි අවශ්‍ය අවස්ථාවලදී රජයේ වෙළඳපළ වෙත මැදිහත් වෙනවා. එතකොට පෞද්ගලිකංශය කටයුතු කරනවා ජාතික වගකීම තේරුම් අරගෙන. ඒ නිසා අපිට පුළුවන්කම තියෙනවා අත්‍යවශ්‍ය අවස්ථාවල් වල රජය වෙළඳපළ වෙත මැදිහත් කරන්න. මා කිසිලෙසකින් විශ්වාස කරන්නේ නැහැ මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ආණ්ඩුවට පුළුවන් කියලා රටට අවශ්‍ය සියලු දේවල් එක ස්ථානයක නිෂ්පාදනය කරලා වෙළඳපළට ඉදිරිපත් කරන්න. එහෙම යුග තිබුණා. ඒ යුගවල අත්දැකීම් අපි නැවත විචාරණය කරොත් අපිට පේනවා
මිනිත්තු දෙකක් කාලයක් තිබුණා.
ඒවයි අඩුපාඩු බොහෝමයි. එනිසා රජය ඊයේ තීන්දුවක් ගත්තා සිමෙන්ති කිරිපිටි වගේ අත්‍යවශ්‍ය දේවල් වල මිල පාලනය සඳහා රජයේ මැදිහත් වන ප්‍රමාණය අවම කරන්න. හැබැයි ඉන් කියන්නේ නෑ ගරු මන්ත්‍රීතුමනි රජය මේ කටයුත්තෙන් ඈත් වෙලා ඉන්නවයි කියන එක. රජය උත්සාහ කරන්නේ වෙළඳපළ ක්‍රියාකාරීත්වය දෙදෙන අතරවාරයේ අවශ්‍ය අවස්ථාවල් වල වෙළඳපළට මැදිහත් වෙලා මේ කටයුත්ත සංවිධානය කරන්න. ඒ නිසා අපේ වැඩපිළිවෙල පිළිබඳව තමන්නාන්සේ දන්නවා. ඉතාම තීරණාත්මක වැඩපිළිවෙලක් අතිගරු ජනාධිපතිතුමා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේදී ඉදිරිපත් කරා. මුදල් ඇමතිතුමා ඒ ක්‍රියාවලිය ඉදිරියට නංවමින් ඉන්නවා. රට තුළ විශාල විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. මුදල් ඇමතිතුමා වැඩභාරගත්තට පස්සේ මේ රටේ ආර්ථිකය කිසියම් ආකාරයක ඉදිරිගාමී වැඩපිළිවෙලකට මෙහෙවයි කියලා. ඒක අපි දකිනවා. ඒ අපිට පේනවා. ඒ නිසා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපේ රටේ තීරණාත්මක අවස්ථාවන් මීට වඩා අතීතයේ අපි පසු කර තිබෙනවා. ඒ නිසා රටක් විදිහට මේ අභියෝගය ජය ගැනීම සඳහා වන ප්‍රතිපත්ති දාමය අපි ක්‍රියාවට නංවමින් තියෙනවා. රජයේ ආයතන ලාභදායී ආයතන බවට පත් කිරීමටත් ඒවායින් රජයට ලැබෙන වාසිය වැඩි කර ගැනීමටත් අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතිනවා. ඒ විතරක් නෙමේ සහන අවශ්‍යයට සහන සැලසීමේ වැඩපිළිවෙල අඛණ්ඩව සිදුවෙමින් පවතිනවා. ඔබ ඔබතුමා දකින්නට ඇති ඊයේ ඉදිරිපත් කරන විසර්ජන පනත මගින් රජයේ මූල්‍ය කළමනාකරණය පිළිබඳ අලුත් අත්දැකීමක් අපේ රටට ලබා දෙනවා. බොහොමත්ම ස්තුතියි මූලාසනාරූඪ මන්ත්‍රීතුමා.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු මයන්ත දිසානායක මැතිතුමා ඔබතුමාට මිනිත්තු 4ක් කාලයක්.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි සභාපතිතුමනි ප්‍රථමයෙන්ම කාලය ලබා දීම පිළිබඳ මම ස්තුතිවන්ත වෙනවා. ඉතා කෙටි කාලයක් නමුත් ඇත්තෙන්ම අද රජයේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ අපි කතා කරනකොට මේ අවුරුද්ද පමණක් නෙවෙයි මේ අවුරුදු දෙකේම ආර්ථික තත්ත්වය ගැන අපි කතා කරන්න ඕනේ. රජයේ වර්තාව මොකද්ද? ඇත්තෙන්ම අපි කියනවා නම් මේ රජය මේ ආර්ථිකය ඉතා දුර්වල තත්ත්වයකට තමයි පත් කරලා තියෙන්නේ. ගරු සභාපතිතුමනි ජනතාව අද හිඟාගන තත්ත්වයට පත් කරලා තියෙනවා. ඒ වගේම ගෙදර තියෙන ග්‍රාන් ආභරණ උගස් කරන තත්ත්වයට අද රට පත් කරලා. ඒ වගේම තමයි රජයේ මැතිවරු කියනවා තුන් වේල කන් නැතුව දෙවේලක් කාලා මේ රටේ ජනතාව හිටියොත් ඇති කියන තත්ත්වයට අද පත් වෙලා තියෙනවා. අපි බලන්න ඕනේ ඇත්තෙන්ම වාර්තා මොකද්ද කියන එක අපි සංසන්දනය කරන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දුන්න සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති මාලාවත් එක්ක සංසන්දනය කරනකොට ඇත්තෙන්ම කියපු දේද කළා තියෙන්නේ, පොරොන්දු වෙච්ච දේද මේ රටට අද මේ ආණ්ඩුවෙන් කළා තියෙන්නේ, නැත්නම් ඇත්තෙන්ම විශාල ආර්ථික ගැටලුවකට අපි මුහුණ දීලා තියෙනවද? ගරු සභාපතිතුමනි ආර්ථිකය ගැන කතා කරන පමණක් නෙවෙයි මේ රටේ පරිසර හානිය, කැලෑ කැපීම්, ඒ වගේම මුහුදු පරිසරයට වෙච්ච හානිය, මත්ස්‍ය ජීවීන්ට වෙච්ච හානිය, මන් දන්නේ කරුමයක්ද නැද්ද කියලා නැව් දෙකක් කරු සභාපතිතුමනි දැන්ගෙනකොට ඒ හානිය ලක් වෙලා තියෙනවා. ඒ පිළිබඳව තාමත් රජයෙන් නිල ප්‍රකාශනයක් නැහැ. ඒ වන්දි ලබා ගන්නේ කොහොමද? වන්දි ලබා ගත්තද? ඒ පිළිබඳව මේ උත්තරීත පාර්ලිමේන්තුව දැනුවත් කරොත් හොඳයි කියන එක මේ අවස්ථාවේදී ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි අධ්‍යාපනය ඒ වගේම තමයි විරැකියාව පොරොන්දු රාශියක් ලබා දුන්නා තරුණ තරුණියන්ට රැකියාව අවස්ථා ලබා දෙනවා කියලා. හැබැයි දැන් වෙනකොට ආණ්ඩුව ඒ ගැන කතා කරන්නේ නැහැ. කොච්චර රැකියාව දීලා තියෙනවද, විරැකියාවෙන් ඉන්න තරුණ තරුණියන්ගේ තත්ත්වය මොකද්ද කියන එක මේ ආණ්ඩුව මේ උත්තරීතර සභාවට රටට හෙළි කර තුඳයි කියන එක මේ අවස්ථාවේදී ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි මේ රජයෙන් ආරම්භ කරලා තියෙන පෝලිං යුගයක්. කිරිපිටි පෝලිම, ගෑස් සිලින්ඩර් ඉල්ලගෙන ඉන්න පෝලිම, සිමෙන්ති පෝලිම, ඒ වගේම බැංකුවලට ගිහිල්ලා ඩොලර් පෝලිම, පෝලිං යුගයක් අද ආරම්භ කරලා තියෙන්නේ.
තාම නිතුවක් කාලයක් තියෙනවා මන්තුමා.
ගරු සභාපතිතුමනි, රජයේ දවසකට රුපියල් බිලියන 14ක් පමණ වියදම් කරනවා. හැබැයි ආදායම රුපියල් බිලියන 4යි දවසකට. දවසකට වැය වෙන ඒ අඩුපාඩුව පිරගන්න මේ රජයට බැරිලා තියෙනවා. අපි යෝජනා කරන්නේ මීට වඩා හොඳ පාර්ලිමේන්තු කණ්ඩායමක් වෙන්න පුළුවන්, පාර්ලිමේන්තු දේශපාලන නායකින් වෙන්න පුළුවන්, රජයත් එක්ක එකතු වෙලා එකතු කරාගෙන යාන්ත්‍රණයක් හදාගන්න මේ රටේ විශේෂයෙන්ම ආර්ථිකය සහ පරිසර හානි වලට උත්තර ලබා දෙන්න කටයුතු කරන්න කියන එක. කරු සභාපතිතුමනි, තුෂාන් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රකාශ බැලුවාම මම හිතන්නේ වියත්මගින් ආපු පුද්ගලයෙක් හැටියට එතුමා අද කරන ප්‍රකාශ දිහා රජය මීටඩිය විශාල සැලකිල්ලක් කරන්න ඕනේ. මට තව මිනිත්තුවක් දෙන්න. මම අන්තිම වශයෙන් විශේෂයෙන්ම අපි කතා කරන්න ඕනේ GSP Plus පිළිබඳව. ඉතා අමාරුවෙන් තමයි GSP Plus සහනය මේ රට ලබා දුන්නේ 2017 අපේ ආණ්ඩුව කාලේ. අපේ පිටපත්කරු ජනාධිපතිතුමත් ඉන්නවා. ඉතා අමාරුවෙන් තමයි GSP සහනය 9 තරක් ලබා ගත්තේ. 2010 තමයි GSP Plus සහනය අපිට නැති වුණේ. නමුත් නැවත වරක් GSP සහනය ලබාගෙන දැන් කටකතාවක් කියනවා රජයේ පාර්ශව කියනවා විපක්ෂය මේකට විරුද්ධයි කියලා. අපේ නායකගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා යුරෝපීය සංගමයෙන් ආපු ඒ මහත්තුරුන් හම්බ වෙලා රට වෙනුවෙන් ඉල්ලීමක් කරා. රට වෙනුවෙන් ඉල්ලීමක් කරා අනිවාර්යයෙන්ම GSP සහනය තවදුරටත් ලංකාවට ලබා දෙන්න. ඒකෙන් ලබන සහනය අවුරුද්දකට ඩොලර් මිලියන 400කට පමණ කිට්ටු වෙනවා. ඒ නතර කරන්න එපා කියන ඉල්ලීම තමයි අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා එදා කරේ. මේ කියමින් තව කරුණු කාරණා රාශියක් කතා කරන්න පුළුවන්. කාලේ නැති නිසා ඔබතුමාට නැවතුරක් ස්තුතිවන්ත වෙමින් මගේ වචන
සභාවසන
ගරු මුලාසනාරුවඩ මන්ත්‍රීතුමනි, අද දවසේ මේ පාර්ලිමේන්තුවේ විවාදය පවත්වන්නේ මේ අවුරුද්ද 2021 අවුරුද්දේ වසර මැද ආර්ථික තත්ත්වය ගැන රාජ්‍ය මූල තත්ත්වය පිළිබඳව ඉදිරිපත් වෙච්ච වාර්තා පිළිබඳ විවාදය. මේ විවාදය කොයිතරම් දුරකට මේකේ කාරණා ගැන කතා කරාද කියන කාරණාව ප්‍රශ්නයක් වුණත් අපි පුළුල් සංවාදයක් බවට පත් කළ යුතු මාතෘකාවක් තමයි අද දවසේ මේ සාකච්ඡා වෙන්නේ. ගරු මුලාසනාරුවඩ මන්ත්‍රීතුමනි, අපේ රටේ ඉතිහාසයේ අපි දන්න ඉතිහාසය විතරක් නෙවෙයි අපි නොදන්න ඉතිහාසෙත් බරපතලම ආර්ථික අර්බුදයකට අපි මුහුණ දෙමින් තියෙනවා කියන කාරණාව අමතක කරන්න හොඳ නැහැ. අපි දන්නවා දෙවෙනි ලෝක යුද්ධය, පළවෙනි ලෝක යුද්ධය, 1930 ගණන් වල තිබිච්ච මැලේරියා වසංගතය, 71, 88, 89 ඒ ලංකාවේ තිබිච්ච අභ්‍යන්තර අරගල, 30 අවුරුද්දක යුද්ධය, මේ හැම මොහොතක් තුළම මේ තරම් බරපතල ආර්ථික අර්බුදයක් අපේ රටේ මුහුණ දුන්නේ නැහැ. ඒ නිසා මේ බරපතල ආර්ථික අර්බුදයකට අපේ රට ගොනු වෙලා තියෙනවා, එහෙම නැත්නම් අපේ රට මුහුණ දීලා තියෙනවා කියන කාරණාව පිළි අරගෙන තමයි අපිට මේ ගමන් මඟ වෙනස් කරන්න තීන්දුව తీරණ ගන්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි මම කියන්නේ නැහැ මේ COVID-19 වසංගතය නිසාවෙන් මේ සියල්ල සිද්ධ වුණා කියන කාරණාව. COVID-19 වසංගතය මේ තත්ත්වය තීව්‍ර කරන්න, උග්‍ර කරන්න යම් තීරණාත්මක සාධකයක් බවට පත් වුණා. නමුත් සම්පූර්ණයෙන්ම COVID-19 වසංගතය නිසාවෙන් මේ ආර්ථික අර්බුදය ඇති වුණා කියන කාරණාව විශ්වාස කරන්නේ නැහැ. නමුත් අපි අමතක කරන්න නැතිව ඉන්න ඕන කාරණාවක් තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සඳහන් කරනවා මේ COVID-19 වසංගතය අපි දැන් ගමන් කරමින් සිටින්නේ, අපි ගත කරමින් සිටින්නේ මේ වසංගත තත්ත්වයේ මැද කියලා. ඒ කියන්නේ තවත් මේ වගේම භාගයක් ඉස්සරහට යන්න වෙනවා. සරලව කියනවා අවුරුද්දක් හමාරක් අපිට මේ විදිහට ගත කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ සියල්ල උපකල්පනය කරමින් තමයි අපේ ආර්ථික ගමන් මඟ කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. ඒ වෙනුවෙන් තමයි රජයේ ප්‍රතිපත්ති මේ තීන්දුව සියල්ල ඒ වෙනුවෙන් අරගෙන එන්නත්කරණය සඳහා වෙච්ච බරපතල තීන්දුව අරගෙන අද වෙනකොට මේ අර්බුදයට මුහුණ දෙන්න කටයුතු කරලා තියෙනවා. ඉතාම සීමිත වෙලාවක් නිසා මේ තීරණාත්මක වැදගත් සාකච්ඡාවට කරුණු රාශියක් තිබුණා වුණත් කෙටියෙන් සඳහන් කරන්න කාරණා කීපයක් තියෙනවා. 1948 කලින් තිබුණ අපේ රටේ තිබුණ වැවිලි ආර්ථිකය. එදා රාජ්‍ය මන්ත්‍රණ සභාවට එහෙම නැත්නම් රාජ්‍ය මන්ත්‍රණ සභාවට එදා ඉදිරිපත් වුණේ අයවැය විදිහට ඉදිරිපත් වුණේ පුනරාවර්තන වියදම් විතරයි. 1948 පස්සේ තමයි ප්‍රාග්ධන වියදම් අතුලත් කරන අයවැයදී සාකච්ඡා කරන අයවැය යෝජනාවල ඉදිරිපත් වුණේ ප්‍රාග්ධන වියදම්. එදා ඒ බදු ප්‍රතිපත්ති ගැන පැහැදිලිව සඳහන් වුණා බදු ක්‍රමයන් සම්බන්ධව. 1952 එහෙම නැත්නම් 48-56 කාල සීමා තුළ ඩග්ගසිරනායක මැතිතුමාගේ රජයේ කාල සීමාව තමයි අපේ රට විදේශ විනිමය ගේන්න එහෙම නැත්නම් විදේශ ආධාර ව්‍යාපාර සඳහා වැඩි අවධානයක් යොමු වුණේ. එතෙක් කාලයක් සිද්ධ වුණේ සියල්ල වාගේ පෞද්ගලික අංශය මුල් කරගත් ඒ වැවිලි ආර්ථිකය. 56 පස්සේ මේ ආර්ථිකය වෙනස් වුණා අපේ රටේ. 56 පස්සේ රාජ්‍යාංශය රාජ්‍ය භාගයේ ශක්තිමත් වුණා. සිරිමාව බණ්ඩාරනායක මැතිනි SWRD බණ්ඩාරනායක මැතිතුමාට පිළිසිද්ධ වෙන්න ඒ ආර්ථික උපක්‍රමයන් තුළ අපේ රටේ රාජ්‍ය භාගය රාජ්‍ය කොටස දැඩි ශක්තිමත් කොටසක් බවට පත් වුණා. මහජන බැංකුව ස්ථාපිත වෙන්න, ලංක බැංකුව අත්පත් කරගන්න, ජනසතු කරන්න, NSB එක ජාතික ඉදිරිගිරි බැංකුව ස්ථාපිත කරන්න, වරාය තෙල් ඒ වගේම බස් සමාගම් ජනසතු කරන්න, ජනසතු ව්‍යාපාරය තුළ දැවැන්ත රාජ්‍ය භාගයක් නිර්මාණය වුණා. ඒ කාල සීමාව තුළ අපේ රට යම් දිශානතර ගමන් කර 77 ආණ්ඩුව 77 ආණ්ඩුව මේ ගමන් මඟ ගමන් කරා වුණාට 77 බලයට පැමිණිච්ච ආණ්ඩුව මේ ගමන් මඟ සම්පූර්ණයෙන්ම වෙනත් ට්‍රැක් එකකට දැම්මා. එදා ජයා ජයවර්ධන මැතිතුමා ආවේ ධර්මිෂ්ඨ සමාජයක් කියලා ආපු ට්‍රැක් එක දැන් අවුරුදු 43ක් අපි ගමන් කරනවා. මේ ආර්ථික ගමන් මඟ, මේ නව ලිබරල් වාදී විවෘත ආර්ථික ගමන් මඟ, අපේ මේ ඛේදනීය තත්ත්වයේ සියල්ලංගේම රහස ඒ ඛේදනීය ගමන් මඟ වැරදි ගමන් මඟක් වීම නිසාවෙන්. මෙතන අද වන්දුල ගුවන් මැතිතුමාගේ කතාව වැඩි අවධානයක් යොමු නොවුණා වුණත් එතුමායි කතාවේ සඳහන් වුණා 1978 රොණීදබල් මැතිතුමා ආයවැය ඉදිරිපත් කරපු වෙලාවේ ආයවැය කතාවියන් කොටස් උපුටනයන් කිහිපයක් මා මේ මොහොතේදී ඔහුගේ ආර්ථිකය පිළිගත්තේ නැත වුණා වුණත් 78 මේ නව ලිබරල් වාදී ආර්ථිකය ගමන් කරපු පළවෙනි ආයවැය ගෙන පිළාවේ එතුමා සඳහන් කරනවා ඒ ආයවැය කතාව එක තැනක මා ඉදිරිපත් කරන්නේ නිදහස් නිවහල් ආර්ථිකය ගොඩනැගීමේ පවිත්‍ර චේතනාවකින් යුක්තව කියන කාරණාව තමයි මේ අලුත් ආර්ථික ක්‍රමය හඳුන්වා දුන්නේ. අපි දැන් අවුරුදු 43ක් ආපස්සට හැරිලා බලනකොට මේවා කොයිතරම් සාධනීය තත්ත්වයක්ද කියන කාරණාව කල්පනා කරලා බලන්න ඕන. අනිත් පැසකින් ඔහු ඒ අයවැය සඳහන් වෙනවා මේ ණයගෙන විදේශ ණයගෙන මේ කාරණා ගැන කළු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි නොනිදෙල් මැතිතුමාගේ වචනෙන් කියනවා නම් අපට සදහටම අඳුරු මූල්‍ය ගුහාවක රැඳී සිටීමට නොහැකි. අපට ලෝක පුරා මුදල් හිඟමනේදී දෙදීමට බැරිය. අපට ජාත්‍යන්තර හිඟන්නන් වන්නන්ට බැරිය. මෙම විසම චක්‍රයෙන් ගැලවී යතිය ගොඩ ගැසමින් තියෙන නායකන්දරාවට යටවන්නට බැරිය. විදේශීය සහ දේශීය නායකන්ද ඉහළට නගමින් තිබේ. මේ අඳෝනාව ශෝකාලාපයේ තමයි 78 රොණීදමෙල් 78 අයවැය වෙනුවෙන් 77 ඉදිරිපත් කරපු අයවැය කරපු කතාව. හැබැයි මතක තියාගන්න ඕන එදා 1977 එදා සිනමාව රජය වට බාර දෙනකොට මේ රටේ විදේශ නායතුමනේ ඇමරිකානු ඩොලර් මිලියන් 750යි. අද මේ කතා කරන මොහොතේදී මුදල් රාජ්‍ය අමාත්‍යතුමා ඉන්නවා සාක්ෂි දරාවේ. අපි ඩොලර් මිලියන් බිලියන් 48ක 50කට ආසන්න ප්‍රමාණයක් විදේශ ණය ප්‍රමාණයක් රුපියල් ට්‍රිලියන් 15කට වඩා ප්‍රමාණයක් දේශීය ණය ප්‍රමාණිකුත් එක මහා දවැන්ත නායකන්දරාවක හිර වෙලා ඉන්නවා. අර ආර්ථික උපක්‍රම අවුරුදු 47-43 ගමන් කිරීමෙන් පස්සේ ඉතින් මේ ණයගොලේ හිර වෙන්න හේතු ගණනාවක් තියෙනවා. මා කාරණා විදිහට සඳහන් කරනවා නම් විදේශ විනිමය සංචිත අපිට පහත වැටලා තියෙනවා. ඒක ඩොලර් බිලියන් 5-6 සීමාවකට ගෙවුම් සීස හිඳේ බලපාලා තියෙනවා. ඒ වගේම අපේක්ෂිත ආයෝජකයන් අපිට ආවේ නැහැ. රාජ්‍ය ආදායම පහත වැටලා තියෙනවා. 78 24ක් වෙච්ච රාජ්‍ය ආදායම 2014 වෙනකොට 14ක් දක්වා අඩු වෙලා 2019 6ක් දක්වා අඩු වෙලා අද කතා කරන මොහොතේදී 0.0ක් දක්වාම රාජ්‍ය ආදායම වැඩි වෙලා රාජ්‍ ආදායමේ හිඟය මේ කාරණාට බලපාලා තියෙනවා. එදා ඒ වෙලාවේදී මේ තියෙන ප්‍රධාන කාරණාත් අපේ රට ඉතුරුම් කරණයක් නැහැ. මේ රටක් විදියට දියුණු වෙන්න නම්, පුද්ගලයෙක් විදියට දියුණු වෙන්න නම්, ආර්ථිකයක් ව්‍යාපාරයක් දියුණු වෙන්න නම් ඉතුරුම් සහ ආයෝජන තමයි ප්‍රධාන ශක්තිය බවට පත් වෙන්න ඕන. මේක ඉගැන්වුවේ අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනාවල 1947 එදා JR ජයවර්ධන මහත්තයා මුදල් ඇමතිවරයා විදියටත් එතුමා සඳහන් කරනවා. ඒ වගේම අර මා කලින් කියපු රොණීදෙල් මැතිතුමාගේ අයවැය සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ එදා සිගාලෝවාදී සූත්‍ර සඳහන් කරපු ඒ අපේ මුදල් කොහොමද පරිභෝජනය කරන්න ඕන කියන කාරණාව. ඒකේන භෝජන විඥාන් දිවිකම්මන් පයෝජයේ චතුච්ඡන් දේව නිදාපෙය ආපදාසු භවිෂ්‍යති කියලා මේ කාරණාව එදා කිව්වට මේ කාල පරිච්ඡේදයේම අපේ රටේ ඉතුරුම්කරණය අන්ත හිඟන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒක නිසා වර්තමාන මුදල් අමාත්‍යමාට මුදල් අමාත්‍යංශයට ප්‍රධාන තීන්දුවක් ගැනීමට සිදු වේවි. මේ ඉතුරුම්කරණය ශක්තිමත් කරන්න අවසාන වශයෙන් මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි අපි මේ මොහොතේ ප්‍රධාන අර්බුද තුනකට මුහුණ දෙනවා. ඒ අර්බුද තුනෙන් පළවෙනි එක තමයි බඩු මිල පිළිබඳ අර්බුදය. දෙවෙනි කාරණාව තමයි පොහොර ප්‍රශ්නය. අපි විවෘත සංවේදනාත්මක පිළිගන්නවා. තුන්වෙනි කාරණාව තමයි අධ්‍යාපන ශේෂ්ඨයේ තියෙන අර්බුද. මේ අර්බුද තුන විසඳන්න නැතුව අපේ රටක් විතර ඉස්සරහට යන්න බෑ කියන කාරණාව සිහිපත් කරමින් බඩු මිල සම්බන්ධ අර්බුද විසඳන්න නම් රාජ්‍යාංශයේ රාජ්‍ය භාගය ශක්තිමත් කරන්න ඕන. සතස සම්පකාර මේ ව්‍යාපාර දිනු කරන්න ඕන. අවසාන වශයෙන් මට තප්පර 30ක් දෙන්න. ඒ ව්‍යාපාර දිනු කරන ගමන්ම මේක එක අමාත්‍යංශ විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක ඒකාබද්ධ සියලු අමාත්‍යංශ එකතු වෙන්න ඕන. වෙළඳ අමාත්‍යංශ, කෘෂිකර්ම අමාත්‍යංශ, බැලිකර්ම අමාත්‍යංශ, ප්‍රවාහන අමාත්‍යංශ මේ සියල්ල මේක අතර ගැනීමට කටයුතු කරන්න ඕන. ඒ වගේම අධ්‍යාපන ශේෂ්ඨයේ ප්‍රශ්න විසඳන්නත් මැදිහත් වෙන්න. පොහොර ප්‍රශ්නේ සම්බන්ධ යම් සාධනීය උත්තරයක් ලැබිලා තියෙනවා. ඉතාමත් හඳ වැදගත් සංකල්පයක්. පරිවර්තනයේ කාලයකට නොයාමතුළු යම් අර්බුදයන් නිර්මාණය වෙලා තියෙනවා. ඒ පරිවර්තනයේ කාලයකුත් එක්ක මේ අභියෝගය ජයගන්න කර අපි කවුරුත් මැදිහත් වෙමු කියන ආරාධනා කරමින් 2022 අයවැය හැදෙන පේනතෙක් වායමින්න මොහොතේදී අපි කවුරුත් එක්ක දෙලා මේ 2022 අයවැය ශක්තිමත් අයවැය බාඩ
உறுப்பினர்களே
இன்று இந்த ஒத்திவைப்பு விவாதத்திலே 4 நிமிடங்களுக்குள் என்னுடைய சில கருத்துக்களை
தெரிவிப்பதற்கு நேரம்
நன்றி தெரிவித்துக் கொள்கின்றேன். உண்மையிலே இன்று இந்த அரசாங்கத்தினுடைய சில செயற்பாடுகளை பார்க்கின்ற சந்தர்ப்பத்தில் மீண்டும் இனவாதத்தை கையில் எடுத்து மீண்டும் ஏதோ ஒரு விடயத்தை தயாரிக்குகின்ற ஒரு செயற்பாட்டை முன்னெடுத்து செல்லுகின்ற ஒரு நிலைப்பாடு விளங்குகின்றன. குறிப்பாக இந்த அரசாங்கம் ஆட்சி அமைத்ததற்கு பின்னர் பெரும்பான்மை சமுதாயத்தினுடைய பங்களிப்புடன் உருவாக்கப்பட்ட ஒரு அரசாங்கமாக இருந்தாலும் 20வது திருத்தம் 3-2 பெரும்பான்மையை முஸ்லிம் பாராளுமன்ற உறுப்பினர்களுடைய ஒத்துழைப்புடன் பெற்ற இந்த அரசாங்கம் மீண்டும் இந்த இனவாதத்தை தூண்டுகின்ற செயற்பாடுகளை முன்னெடுக்குகின்றன. குறிப்பாக அண்மையிலே மீண்டும் ஞானசார தேர் அவர்களுடைய இந்த சிங்கள முஸ்லிம் இனவாதத்தை தூண்டுகின்ற செயல் இந்த செயற்பாடு சீசன் போன்று இருந்திருந்து வருகின்ற ஒரு விடயமாக காணப்படுகின்றது. ஆகையால் இன்று இந்த இனவாதம் தூக்கப்படுவதனுடைய பிரதான நோக்கம் மீண்டும் இந்த நாட்டிலே ஒரு தேர்தலை முகம் கொடுப்பதற்காக ஒரு மாயையை ஏற்படுத்துகின்றார்களா, அல்லது இந்த நாட்டிலே காணப்படுகின்ற பொருளாதார பிரச்சனையை மறக்கடிப்பதற்காகவும் பொருள் மாஃபியாவை மறக்கடிப்பதற்காகவும் இன்று இந்த இனவாதத்தை மீண்டும் கையில் அரசாங்கம் எடுத்திருக்கின்றதா என்பதை நாங்கள் கேட்க விரும்புகின்றோம். அது மாத்திரமல்ல, இன்று இந்த அரசாங்கத்திலே இருக்கின்ற சில பாராளுமன்ற உறுப்பினர்கள் அமைச்சர்கள் இனவாத கருத்துக்களை கக்கியவர்கள். இன்று இவர்கள் அன்று சொன்ன எத்தனையோ விடயங்கள், குறிப்பாக முஸ்லிம் மக்களுடைய கடைகளுக்கு செல்ல வேண்டாம், அவர்களுடைய பொருளாதாரத்தை அழிக்க வேண்டும், அவர்களுடன் தொடர்பு வைத்துக் கொள்ளக் கூடாது என்று சொன்ன அமைச்சர்களான கம்மன் பில அவர்கள், விமல் வீரவன்ஸ் அவர்கள், சரத் வீரசேகர போன்ற அவர்கள் இன்று முஸ்லிம் நாடுகள் மத்தியிலே அலைந்து அங்கிருக்கின்ற அபிவிருத்திகளை பெறுவதற்காக கெஞ்சுகின்ற ஒரு நிலையை நாங்கள் பார்க்கக்கூடியதாக காணப்படுகின்றது. இன்று சவுதியிடம் பேச்சுவார்த்தை நடத்த பெறுகின்றது. துபாய், ஓமான், கட்டார், ஏன் பங்களாதேஷிடம் இருந்து கூட இன்று நிதி பெறுகின்ற ஒரு நிலைக்கு இன்று தள்ளப்பட்டிருக்கின்றது. அது மாத்திரமா, இதற்கு முன்னர் அரசாங்கத்தில் இருக்கின்ற முஸ்லிம் கட்சி தலைவர்கள், பாராளுமன்ற உறுப்பினர்கள் எல்லாம் இதற்கு முன்னர் முஸ்லிம் நாடுகளுக்கு சென்று கடன், அதாவது வட்டியற்ற கடன்களை கொண்டு வர ஒரு நிலைப்பாடு காணப்படுகின்றது. இன்று சீனா கடனை வழங்கிவிட்டு நாட்டை எழுதி எடுக்கின்ற கலாச்சாரங்கள் இன்று உருவாக்கப்பட்டிருக்கின்றன. ஆகையால் எதற்கு இந்த இரட்டை முகம், எதற்கு இந்த இனவாதம் என்பதைத்தான் நாங்கள் கேட்கின்றோம். அது மாத்திரமல்ல, இன்று நான் பிரதித்துவப்படுத்துகின்ற கிண்ணியா பிரதேசத்திலே இன்று எல்லை சம்பந்தமான பிரச்சனை காணப்படுகின்றது. குறிப்பாக அங்கிருக்கின்ற விவசாயிகள் மிகவும் பெரிய அளவிலே பாதிக்கப்படுகின்றார்கள். இன்று அவர்கள் அவர்கள் அந்த விவசாய விடயத்தை முன்னெடுக்கின்ற சந்தர்ப்பத்திலே அவர்கள் ஃபொரஸ் காணிக்குள்ளே அத்துமீறுகின்றார்கள் சுமத்தப்படுகின்றது. அதே போன்று எத்தனைய குற்றச்சாட்டுகள் சுமத்தப்படுகின்றன. ஆனால் இதை ஒரு பெரும்பான்மை சமுதாயத்தைச் சேர்ந்த யாரும் ஒரு நடவடிக்கையை எடுத்தால் அதை கண்டுகொள்ளாத ஒரு சூழ்நிலை காணப்படுகின்றது. இன்று முஸ்லிம் சகோதரர் ஒருவர் மண்வெட்டியுடன் சென்றால் அது ஃபொரஸை அழிக்கின்ற ஒரு செயற்பாடாக காணப்படுகின்றது. ஆனால் பெரும்பான்மை சமுதாயத்தை சேர்ந்தவர்கள் ஜேசிபி மோட்டகேட்டரை போட்டு வெட்டுகின்ற செயற்பாடுகள் இன்று காதுகளுக்கு கேட்காத ஒரு நாடு ஒரு சட்டம் என்று சொல்லுகின்ற நிலையை இன்று மக்கள் கேட்டுக் கொண்டிருக்கின்றார்கள். நேரமும்
ගරු ඉසුරු දඩංගුඩ මැත්තම අපතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස් ගරු මයන්ත දිසානායක මැත්තමා මූලාසනට.
කතා කරමු මන්ත්‍රීතුමා.
ගරු මූලාසන ආරුවට මන්ත්‍රීතුමනි මම ස්තුතිවන්ත වුණා විශේෂයෙන්ම වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවට අදහස් දක්වන්නට මා වෙත කාලය ඔබතුමන් ලබා දීම ගැන. විශේෂයෙන්ම අපි දන්නවා කොරෝනා වසංගතයත් එක්ක ගෝලීය ආර්ථිකයත් 3.3%කින් සංකෝචන වුණු ආකාරයේ පහුගිය කාල සීමාවේ අපේ රටේ ආර්ථිකයටත් විශාල බලපෑමක් විශේෂයෙන්ම කොරෝනා වසංගතයත් සමග එල්ල වුණු බව රහසක් නෙවෙයි. හැබැයි අද වෙනකොට ක්‍රමක්‍රමයෙන් අපේ රටේ ආර්ථිකය යළිත් වර්ධනය කරන තැනට ගෙනීමේ පෙරමග ලකුණු අපිට පහුගිය කාලේ දකින්න ලැබුණ මේ වාර්තා වෙනුත් ඒ ගැන සඳහන් වෙනවා. අපි අරගෙන බැලුවාම අපේ රටේ 2020 පළවෙනි මාස 4ට සාපේක්ෂව ඩොලර් මිලියන 2931ක් වුණු අපේ රටේ අපනයන ආදායම 2021 වෙනකොට පළවෙනි මාස 4ේ ඩොලර් මිලියන 3800ක් දක්වා 29.6%කින් වැඩි කරන්නට අපිට හැකියාව ලැබිලා තිනු මෙය ඩොලර් මිලියන 868ක වැඩිවීමක්. විශේෂයෙන්ම රෙදිපිලි, ඇඟලුම්, රබර් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු, තේ, පොල් වැනි කෘෂිකාර්මික සහ ඛනිද නිෂ්පාදන වල ඉහළ යාම නිසා මේ ආදායම අපිට ලබන්නට හැකියාව ලැබුණා. ඒ වගේම තමයි කාර්මික අපනයන වලින් ලද ආදායම 2020 පළවෙනි මාස 4ට සාපේක්ෂව 28.5%කින් රෙදිපිලි හා ඇඟලුම් වලින් 28.7%කින් රබර් හා යාන්ත්‍රික උපකරණ වලින් 44.3%කින් ආසන්න විදිය 63.5%කින් ක්‍රමානුකූලව මේ වර්ධනයන් කරගන්නට අපිට හැකියාව ලැබුණා. ඒ වගේම තමයි කෘෂිකාර්මික අපනයන 2020 පළවෙනි මාස 4ට සාපේක්ෂව ඩොලර් මිලියන 626.8 සිට 2021 පළවෙනි මාස 4 වෙනකොට මිලියන 829.4ක් දක්වා 32.3%කින් ඉහළ නංවන්නට අපිට හැකියාව ලැබුණා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි අපේ රටේ අපනයන ආදායම වැඩි කරනකොට ඉන්ධන වෙනුවෙන් යන්ත්‍රෝපකරණ, ගොඩනැගිලි ද්‍රව්‍ය, ප්ලාස්ටික්, වෛද්‍ය උපකරණ, ඖෂධ නිෂ්පාදන මිලට ගැනීම සඳහා අපිට වියදම් කරන්නටත් පහුගිය කාලෙ සිදු වුණා. ඒ නමුත් අපි පහුගිය කාල සීමාව වෙනකොට එළවලු, ධාන්‍ය වර්ග, කිරි නිෂ්පාදන, මුහුදු ආහාර, කුළුබඩු මත අනෙකුත් ආනයන වියදම් අපි අඩු කරගන්නට සමත් වෙලා තියෙනවා. එවගේම පෞද්ගලික වාහන හා උපාංග ආනයන අවම වීම නිසා අපිට ආහාර නොවන භාණ්ඩ සඳහා වියදමත් 8.2%කින් අඩු කරගන්නට හැකියාව ලැබුණා. එවගේම අපි දැක්ක පහුගිය කාලේ අන්තර්ජාලය සහ මාර්ගගත ක්‍රමවේදයන් හරහා ජනතාව තමන්ගේ වැඩ කටයුතු වලට යොමු වීම හරහා අපි දැක්ක පහුගිය කාලේ විදුලි සංදේශ උපකරණ සඳහා වියදම 117%කින් වැඩි වෙච්ච ආකාරය. මේ සියල්ලම අතරතුර රජය විශේෂයෙන්ම ජනතාව වෙනුවෙන් ඉටු කළ හැකි උපරිම ඉටු කරන්නට කැප වුණු බව සහ එය ක්‍රියාවෙන් ඔප්පු කළ බවත් විශේෂයෙන් අපි සඳහන් කළ යුතුයි. COVID-19 මර්ධනයට අදාළ උපකරණ වෙනුවෙන් අවශ්‍ය බදු සහන රජය ලබා දුන්නා. එවගේම වැඩිහිටියන්, වකුගඩු රෝගීන්, ගොවීන්, ජීවනෝපාය අහිමි වූ දෛනික වැටුප් ලබන්නන් වෙනුවෙන් රුපියල් 5000 දීමලාම ලබා දීම, රුපියල් 2000 දීමලාම ලබා දීම රජය සිදු කරා. එවගේම තමයි අලුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධි ප්‍රතිලාභීන්ට සහ ආදායම් ලාභීන් සඳහා රුපියල් 5000ක දීමනාවක් අප්‍රේල් අවුරුදු මාසෙදී ගෙවන්නට රජය කටයුතු කරා. ඒ වගේම විශාල පවුල් සංඛ්‍යාවක් සඳහා නිරෝධායනය වූ පවුල් සඳහා රුපියල් 10000 බඩුමල්ල ලබා දෙන අඛණ්ඩව රජය කටයුතු කරා. ඒ වගේම තමයි අපි දන්නවා COVID-19 මර්ධන ක්‍රියාවලිය සඳහා දෙදාස් විසිදී බිලියන එකසිය දාහතය දශම පහකුත් දෙදාස් විසියකේ ජූනි මාසි දක්වා බිලියන පනස්තුනක වියදමකුත් දරන්නට රජය කටයුතු කරා. එවගේම තමයි සමෘද්ධි බැංකු හරහා අඩු ආදායම්ලාභීන් සඳහා රුපියල් 10,000ක පොලී රහිත අත්තිකාරම් මුදලක් ලබා දෙන රජය කටයුතු කරා. එවගේම තමයි කොවිඩ් 19 නිසා පීඩාවට පත්වෙච්ච සියලු මංශවල ජනතාවත් සමග සාකච්ඡා කරලා ඒ අයට අවශ්‍ය සහාය ලබා දෙන්න ණය හා වාරික ඇතුළු ජනතාවට සංවේදී මූල්‍ය ක්‍රියාවලීන් කළමනාකරණය සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙමින් අදාළ ආයතන දැනුවත් කරමින් ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දෙන්නටත් කටයුතු කරා. එවගේම අපි සඳහන් කළ යුතුයි එන්නත් කරන වැඩසටහන ඉතාමත්ම සාර්ථක විදිහට ක්‍රියාත්මක කරන්න. මේ වෙනකොටත් 1,20,00,000 අධික අපේ රටේ ජනතාවගෙන් විශාල ප්‍රමාණයකට මේ වෙනකොටත් එන්නත් ලබා දීලා අද රට ක්‍රමක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කිරීමේ වැඩ කටයුතු රජය සිදු
කරනවා.
ඉදිරි කාලයේදී අපි විශ්වාස කරනවා අනිකුත් ජනතාවටත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පාසල් ශිෂ්‍යයන්ට වෛද්‍ය අංශවල උපදෙස් අනුගමනය කරමින් මේ එන්නත් ලබා දීලා අපි එන්නත් ප්‍රධානයන් විදුහට ලැබුණට අමතරව මිලදී ගැනීම සඳහා අවශ්‍ය ඇනුමුන් ඉතාමත්ම ක්‍රමවත් ආකාරයට ඇනුම් ඉතාමත්ම ඉක්මමින් ලබා දීලා එන්නත් රටට ලබා ගැනීම සඳහා අපි කටයුතු කරා. ඒ නිසා මේ එන්නත් කරන වැඩසටහන සාර්ථක කරගන්න අපිට හැකියාව ලැබුණා. අපි දන්නවා 2021 මුල් මාස 4 බිලියන 274 කුත් විශ්‍රාම වැටුප් සඳහා බිලියන 87.3 කුත් මා පෙර සඳහන් කරපු රජයේ සේවකයන් වැටුප් සඳහාත් අපි වියදම් කරා. හැබැයි සමෘද්ධි සහනාධාරයේ වැඩිහිටි දීමනාව, ආබාධිත රණවීර දීමනාව, ගැබිණි මව්වරුන්ගේ පෝෂණ මල්ල ඇතුළු ආධාර වෙනුනොත් රජයේ බිලියන 172.1ක් අකණ්ඩවම ඒ ජනතාවගේ සුභසාධන වෙනුවෙන් වියදම් කරපු බව අපි මෙහිදී සඳහන් කරන්න ඕන. ඒ විතරක්ම නෙවෙයි රජයේ වැඩසටහන් ඔබට ගයක් රටට හෙරක් වැඩසටහන තුරින් ග්‍රාමසේවාව සම්සියල්ලම ආවරණය වන ආකාරයට කටුමැටි ආශ්‍රිත නිවාසවල ජීවත් වන ජනතාව එයින් මුදවා ගැනීම සඳහා පළවෙනි අදියරේ වැඩසටහනට මේ වෙනකොටත් අකණ්ඩව වැඩසටහන ක්‍රියාත්මකයි. ඒ වගේම තමයි සියක් නගර වැඩසටහන මා නියෝජනය කරන බද්දගම ආසනයේ ප්‍රධාන බද්දගම නගරය ඇතුළු කොට රට පුරාම මේ වෙනකොටත් ක්‍රියාත්මකයි. උපාය මාර්ගයේ නගර සංවර්ධන වැඩසටහන යටතේ ගාල්ල නගරය ඇතුළුව උපාය මාර්ගයේ නගර සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මකයි. රැකියා ලක්ෂ්‍ය වැඩසටහන ඒ අදියරක් ක්‍රියාත්මක කරන්නට අපිට හැකියාව ලැබුණා. සැමට ජලයේ වැඩසටහන යටතේ නල ජලය සහ සුරක්ෂිත පානීය ජලය 51.9 සහ 92 සිට පිළිවෙලින් 53.7 සහ 93.8 දක්වා වැඩි කරන්න අපිට හැකියාව
ලැබුණා.
මට තප්පර 30ක් දෙන්න. ඒ නිසා මේ සියල්ලත් එක්ක අපි විශ්වාස කරනවා ගාල්ල දිස්ත්‍රික්කයේ පොරොත්තු ලේකෙන හිටපු 14,000ක් ජල පාරිභෝගිකයන් බලාපොරොත්තු වුණු නල සබඳතා ලබා දෙන්න සැලකියුතු ප්‍රමාණයකින් ලබා දෙන්න අපි මේ වෙනකොට කටයුතු කරලා තිනවා. අපි විශ්වාස කරනවා අවශේෂ ප්‍රදේශවල ඉන්න ජනතාවගේ ගාල්ල සහ මහගාල්ල සහ බද්දගම ජල යෝජනා ක්‍රමයේ වර්ධනයත් එක්ක අපිට ඉදිරි කටයුතු සිද්ධ කරන්න හැකියාව ලැබේ කියන කාරණේ සිහිපත් කරමින් කරුණු ගණනාවක් තිබුණත් කාලය අවසන් නිසා අපි විශ්වාස කරන ඉදිරි ආයවැයෙන් අපි බලාපොරොත්තු වන ආකාරයේ ආර්ථික වර්ධනය දක්වා රට රැගෙන යාම සඳහා අවශ්‍ය යෝජනා ඉදිරිපත් වෙමින් COVID-19 වසංගතයට මුහුණ දුන්නා හා සමානව ආර්ථික ජයග්‍රහණයක් ලබා ගන්නටත් ඉදිරි කාල සීමාවදී හැකියාව ලැබේ කියන පණිවිඩයත් ලබා දෙමින් කාලය ලබා දීම ගැන ඔබතුමාට මගේ ස්තුතිය පළ
කරමි.
මගේ අදහස් දැක්වීම අවසන්
කරනවා. කරු කාවින්ද ජයවර්ධන මහත්මයා ඔබතුමාට මිනිත්තු 4ක දිගු කාලයක් තියෙනවා.
ප්‍රේස් ද ලෝඩ්. මම සන්තෝෂ වෙනවා ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම මගේ පියාගේ මිත්‍රයෙක් වූ ශ්‍රීමත් ගාමිණී දිසානායක මහත්මයාගේ ආදරණීය පුත් ඔබ මේ අවස්ථාවේ
කල්යාණ මිත්‍රෙක්
මූලාසනයේ සිටිනකොට මට මගේ මේ කතාව කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම කියන්නට අවශ්‍යයි මේ රටේ ආර්ථිකය ගැන කතා කරන මේ ආණ්ඩුවේ ගරු මන්ත්‍රීවරු ඇමතිවරු අපිට පේන්නේ ආණ්ඩුවේ දැක්ම කියන්නේ නැහැ, ආණ්ඩුවේ වැඩපිළිවෙල කියන්නේ නැහැ, නිදහසට කාරණා කියනවා. අද මිනිස්සු බඩගින්නේ ඉන්නේ ඇයි? අද කිරිපිටි නැත්තේ ඇයි? අද හාල් නැත්තේ ඇයි? අද පොහොර නැත්තේ? අද ගොවිය අසරණ වෙලා ඉන්නවා, අද පාරිභෝගිකයා අසරණ වෙලා ඉන්නවා, රටේ ඩොලර් නැහැ. මේ කිසිම දෙයකට දැක්මක් වැඩපිළිවෙලක් කියන්නේ නැහැ මේ රටේ ආර්ථිකය ගොඩගන්න. ගරු සභාපතිතුමනි අපි ලැජ්ජ වෙන්න ඕනේ, රටක් හැටියට ලැජ්ජ වෙන්න ඕනේ. මේ රටේ අහිංසක මිනිස්සු අද කිරිපිටි ගන්න පෝලිං වල පැය ගණන් මහ පාරේ පට්ට අව්වේ වේලි වේලි වැස්සේ තෙමි තෙමි කටයුතු කරනවා ගරු සභාපතිතුමනි. මේක තමයි ඇත්ත. ගරු සභාපතිතුමනි ආදරණීය දෙමව්පියන් ආදරණීය මව්වරු මොකද්ද කරන්නේ? තමන්ගේ දරුවට කිරි ටිකක් දෙන්න අධික මුදලකට හරි කිරිපිටි ටික ගන්න සූදානමින් සිටිනවා. හැබැයි කිරිපිටි ආයතන, සිමෙන්ති ආයතන, ගෑස් ආයතන, ආණ්ඩුව
හසුරුවන්න පටන් අරන් තියෙනවා. ආණ්ඩුවට අද වෙලා තියෙන්නේ මේ ෆොන්ටේර ආයතන මගේ ප්‍රධාන පෙළේ ආයතනවලට කියන පදයට නටන්න සිදුවලා තියෙනවා. මේක තමයි ඇත්ත. මේ රටේ අහිංසක මිනිස්සුන්ට දරුවන්ට කිරි ටිකක් දෙන්න බැරි රජයක් වාට මේ රජය අද පත් වෙලා තියෙනවා. ඒ තරමට මේ රජය අද අපෝසත් වෙලා තියෙනවා. ගරු සභාපතිතුමනි, මේ රටේ දරුවන්ගේ මන්ද පෝෂණය 117.3%, 117.3%ක් මන්ද පෝෂණයෙන් පෙළෙන රටක, දරුවෝ ඉන්න රටක කිරිපිටි ටික දෙන්න බෑ. සල්ලි දීලවත් ගන්න කිරිපිටි නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා. දැන් මොකද කරේ? රජය දන ගැව්වා. රජය දන ගහලා රජය කිව්වා හරි අපි පාලන මිල ඉවත් කරනවා කියලා. දැන් ආණ්ඩුවට කරන්න දෙයක් නැහැ. දැන් කිරිපිටි සමාගම් වලට, සිමෙන්ති සමාගම් වලට, ගෑස් සමාගම් වලට, හාල් ආයතන වලට ඕන විදිහට තමයි මේ රටේ අද මිල පාලනය වෙන්නේ, මිල තීරණය කරන්නේ. එතකොට සුපර් මාකට් එක ගානක්, කඩමණ්ඩිය තව ගානක්, එහා පැත්ත කඩේ තව ගානක්, ඒ ගානට අපිට දීලා ගන්න වෙනවා. මේක තමයි ඇත්ත. ගරු සභාපතිතුමනි, මේ තරම් අපේ රට බංකොලොත් වෙලා කියලා පිළි අරගෙන තියෙනවා මේ ආණ්ඩුව. අපි ආණ්ඩුවට ස්තුතිවන්ත වෙනවා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ලංකාවේ ආර්ථිකය කඩන්න
දීලා
රජය බංකොලොත් වුණා කියන එක පිළිගත්තා. ගරු සභාපතිතුමනි, මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ මේක තමයි ආර්ථිකය කඩාවැටීම. එක පාට ගහෙන් ගෙඩියෙන්න වගේ ඩෝංගල සද්දයක් ඇවිල්ලා මේ රටේ ආර්ථිකය කඩාවැටෙනවා කියලා කියන්නේ. මේ විදිහට තමයි රටේ ආර්ථිකය කඩාවැටලා තියෙන්නේ. ඒ වගේම අපි සන්තෝෂ වෙනවා සමගි ජනබලයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට අපේ පක්ෂ නායකයා ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා යුරෝපා ඒ දූත පිරිස ආව වෙලාවේ මොනවද එයාට කිව්වේ? මේ රටේ අහිංසක මිනිස්සුන්ගෙන් පලිගන්න එපා. මේ රටේ අහිංසක මිනිස්සුට කරන්න දෙයක් නැහැ. මේ ආණ්ඩුව මානව හිමිකම් උල්ලංඝනය කරාට මේ රටේ මේ වර්තමාන ආණ්ඩුව සංඉන්දියාව ගොඩනගන්න කටයුතු කරන්න නැති එකට මේ රටේ මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ. මේ මිනිස්සුන්ගෙන් පලිගන්න එපා. වහාම GSP ප්ලස් එක අවහසි කරන්න එපා. GSP ප්ලස් එක ලබා දෙන්න කියන. ඒ වගේ පරද සාක්ෂියට එකඟව පිටකොන්දක් තියෙන නායකයෙක් තමයි ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඒක නිසා අපි විපක්ෂයේ හිටියා කියලා ආණ්ඩුවට දැනෙන්න, ආණ්ඩුවට රිදෙන්න, අපේ රටේ මිනිස්සුන්ව පාවා දෙන්න නැති නායකයෙක් සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන එක මම මේ අවස්ථාවේදී කියනවා. ඒ විතරක් නෙමෙයි, පාස්කු විරුදුන මේ එල්ල වෙච්ච ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සේ අපේ මිනිස්සු මොනවද කියන්නේ? අපිට යුක්තිය ලබා දෙන්න, මේ යුක්තිය වෙනුවෙන් අපි සටන් කරන්න කියලා පැහැදිලිව අපේ මිනිස්සු කියනවා. අය යුක්තිය ඉල්ලන මිනිස්සුන් වද බිත්තියට හේතු කරලා, යුක්තිය ඉල්ලන මිනිස්සුන් වද බය කරලා කටයුතු කරනවා.
ඒක තමයි ඇත්ත.
ඒ වගේම කරු සභාපතිතුමනි, මන්නාරමට ගිහිල්ලා ගෞරවනීය ඥානසාර ස්වාමීන් වහන්සේ ශ්‍රී රංග කියන පුද්ගලයාත් එක්ක මන්නාරමේ මඩුපල්ලියේ නැවත වතාවක් ගැටුම් ඇති කරන්න කටයුතු කරමින් යනවා. මඩුපල්ලියේ ඉඩකඩම් අනවසරෙන් අත්පත් කර ගැනීමේ කටයුතු වල නියරනවා. අපි කියනවා පැහැදිලිවම මේ රටේ දා ද්‍රවිඩ සිංහල ගැටුමක් ඇති කරා, මුස්ලිම් සිංහල ගැටුමක් ඇති කරන්න උත්සාහ ගත්තා. කතෝලික ජනතාවත් තල්ලු කරන්න උත්සාහ ගන්නවා මේ විදිහටම මේ රටේ නැවත වතාවක් ගැටුමක් ඇති කරන්න. අපි කියනවා ආණ්ඩු පක්ෂයේ ඉන්න ගරු මන්ත්‍රීවරුන්ට මේක ඉඩ දෙන්න එපා. මේ විදිහට අහිංසක කතෝලික ජනතාව අද පීඩණයට පත් වෙලා ඉන්න වෙලාවේ අපේ ගිහිල්ලා පල්ලියේ තියෙන ඉඩකඩම් අනවසරෙන් තමන් නීති අතර අරගෙන කටයුතු කරන අයට විරුද්ධව වහාම නීතිය ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම් මම කරනවා රජින්. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගෞරවන්තතුමනි. ඊළඟට ගරු කාංචන විජේසේකර මහත්මයා.
ස්තුතියි ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි. මගේ මිත්‍ර කාවින්ද ජයවර්ධන මැතිතුමාගේ කතාවෙන් පස්සේ මේ කතාව කරන්න ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. හොඳ විශේෂයෙන් මෙතුමා අපේ ආණ්ඩුවේ වැඩපිළිවෙල පිළිබඳව ඇහුවා. එතුමා අර්බුද ගණනාවක් ගැන කතා කරා. නමුත් මම ඇත්තටම කනගාටු වෙනවා එතුමන්ලා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කාලේ මේ ලෝකේ වසංගතයක් නැති අවස්ථාවක රටේ කිසිම නියඟයක්, එහෙම නැත්නම් ගම් වතුරක්, ස්වභාවික වදුරක්, ඒ කිසිම දෙයක් නැති අවස්ථාවේ තමයි මේ ඔබතුමන්ලාගේ විපක්ෂයේ විසින් ඉදිරිපත් කළ තියෙන මේ මහා බැංකුවට අදාළ වාර්තාවල බැලුවොත් එහෙම මම හිතන්නේ එතුමා වාර්තාව කියවන්නේ නැතුවද දන්නේ මේ කතාව පටන් ගත්තේ. මේ ආර්ථික අර්බුදය නිර්මාණය වෙන්නේ කොහෙද කියන එක පැහැදිලිව තියෙනවා මහා බැංකුවේ වාර්තා ඇතුලේ. මම ඔබතුමාට කරුණු දෙක තුනක් විතරක් මතක් කරන්නම්. මේ රටේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද සමයේ රට බාර ගන්න වෙලාවේ මේ රටේ දලදේශීය නිෂ්පාදිතය. දලදේශීය නිෂ්පාදිතය තිබුණේ රුපියල් ඇමරිකානු ඩොලර් බිලියන 25යි. 2005. ඇමරිකානු ඩොලර් බිලියන 25 තිබුණු දලදේශීය නිෂ්පාදිතය 2015 අවුරුද්ද වෙනකොට ඩොලර් බිලියන 80 දක්වා වර්ධනය වෙනවා. තුන් ගුණයකින් වැඩි වෙනවා අවුරුදු 9කදී. නමුත් ඔබතුමන්ලා ආර්ථික ඔස්තාර්ලා අපේ හර්ෂ අමතුමාලා ඇතුළු කණ්ඩායම හිටියට පාවිච්චි කරේ නැහැ ආර්ථිකය හසුරවන්න. නමුත් ඔබතුමන්ලාගේ ඒ කියපු ආණ්ඩුව ඇතුලේ අපිට නැවත රට බාර දෙනකටත් මේ රටේ ආර්ථිකය වර්ධනය වෙලා තිබුණේ ඩොලර් බිලියන 3කින් විතරයි. ඩොලර් බිලියන 65කින් වැඩි කළ දුන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපි ඔබතුමන්ලා ඔය ඔක්කොම පහසුකම් තියාගෙන ඩොලර් බිලියන 3යි ඔබතුමන්ලා වැඩි කරන්න සමත් වුණේ. ඒ විතරක් නෙමෙයි ඒක පුද්දල ආදායම පළවෙනි වතාවට ඔබතුමන්ලාගේ ආණ්ඩුවේ ක්‍රියාකලාපනීති ඉතිහාසයේ සාමාන්‍ය ඕනම ආණ්ඩුවක රජයක රටක ඒක පුද්ගල ආදායම වර්ධනය වෙනවා. හැබැයි පළවෙනි වතාවට ඔබතුමන්ලාගේ ආණ්ඩුව සමයේ 2018-19 ආපස්සට යනවා. ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 4077 ඉඳලා 57 වෙනකම් වැටෙනවා 2018. 2019 එක 3852කට බහිනවා. 3819 බාර දෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලවකවානුව තුල. ඒකෙන්ද ගරු සභාපතිතුමනි මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් ඒ වගේම මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් බාර ගන්න රටේ අපිට ආර්ථික අභියෝග අර්බුද ගණනාවක් එක බාර දුන්නේ. ඒක අපි පිළිගන්න ඕන. ඒ අභියෝගත් එක බාර දීපු ආර්ථිකයට තවත් අභියෝගයක් එකතු වුණා ගෝලීය වශයෙන් සිදුවෙච්ච වසංගත තත්ත්වය. වසංගත තත්ත්වයක් තිබුණා නම් බලා ගන්න තිබුණා ඔබතුමන්ලාගේ හැකියාව. වසංගතයක් නැතුවනේ ඔබතුමන්ලා ගෑස් පෝලිම තිබුණේ. වසංගතයක් නැතුව ඔබතුමන්ලා තෙල් පෝලිම තිබුණා. වසංගතයක් නැතුව පිටපිට අවස්ථා දෙකක් ඔබතුමන්ලා දැන් මේ කතා කරනවා පොහොර හිඟයක් ගැන කතා කරනවා කෘෂිකර්මාන්ත ගැන කතා කරනවා. ඔබතුමන්ලාට මතකද 2015 ආණ්ඩුව බාර දෙන වෙලාවේ වී අතිරික්තයක් එක බාර දුන්නේ. වී අතිරික්තයක් එක බාර දීපු රටේ ඔබතුමන්ලා වී ගබඩාවක් කරා මත්තල ගුවන් තොටුපළ. ඔබතුමන්ලාට මතක ඇති. හැබැයි ඔබතුමන්ලාගේ කාලවකවානුවේ අවුරුදු 4 මාර්ග පිටපිට අවුරුදු 2ක් කෘෂිකර්මාන්තයේ වර්ධන වේගය ඍණ තත්ත්වර ගෙනිච්චා. කෘෂිකර්මාන්තයේ වර්ධන වේගය. මේක තමයි ඔබතුමන්වහන්සේලා අපිට උරුම කළ දුන්නේ. දැන් ඔබතුමන්වහන්සේලා කතා කරනවා කිරිපිට ගැන. ඔබතුමන්වහන්සේලා ගත්ත තීන්දුව තීරණ ප්‍රතිපත්ති තීන්දුව තීරණ වල මොකද කරේ? ඔබතුමන්වහන්සේලා තමයි මම කාවින්දවන්තුමාට කියන්නේ මොකද ඔබතුමාට වගකීමක් තිබුණ නැහැ ඒ ආණ්ඩුවේ. ඔබතුමන්ලාට දුන්නේ නැහැ වගකීම්. හැබැයි වගකීම් තිබුණ කට්ටිය. අර උතරමේ ගායන්තපත්තුමාටවත් එහෙම වගකීමක් දුන්නේ නැහැ අත්‍තරම. වගකීම් දුන්නේ නැහැ. වගකීම් දීපු කට්ටිය මොකද කරේ? ඔබතුමන්ලා තමයි ව්‍යාපාරිකයන්ට මේ රටේ ශක්තිය දුන්නේ. ඔබතුමන්වහන්සේලා තමයි මාෆියාකාරයෝ හැදුවේ. ඔබතුමන්වහන්සේලා තමයි වීමෝල් කාර්යෝ මාෆියා කාර්යෝ කරේ. කුඩා වීමෝල් හිමියෝ නැත්තරම නැති කරේ. මේ රටේ කොඳුනාරටි කැඩුවා නිෂ්පාදනය. ඔබතුමන්වහන්සේලා දියරකිරි නිෂ්පාදනය කරන පිරිස්වල ඉඩක් දුන්නේ නැහැ. ඔබතුමන්වහන්සේලා ආනයනේ මත යපුණා. ඔබතුමන්වහන්සේ දන්නෝ වෙරළ කරේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට. ඔබතුමන්වහන්සේ දන්නෝ දීවර අමාත්‍යංශ ගන්න. දීවර අපනයන ආදායමක් ලබන්න ඕන රටේ ආනයන වලට වැඩියෙන් විවේදම් කරේ පහුගිය අවුරුදු 5. ආනයන අපනයන පරතරය කීයද? හැම ක්ෂේත්‍රෙම මේ ආකාරයට තමයි ගරු සභාපතිතුමනි පහුගිය අවුරුදු 5 ක්‍රියාත්මක වෙච්ච නිසා ඒක අපිට බාර දෙන්න සුදුනේ. වසංගත තත්ත්වය අපි තේරුම් ගන්න ඕන. ඔබතුමන්වහන්සේ කියනවා තෙල් පෝලිම ගෑස් පෝලිම මේව කතා කරනවා. හැබැයි ඔබතුමන්වහන්සේම දන්නවා බ්‍රිතාන්‍යයේ යුරෝපීය රටවල් වල ඒ රටවල් වලට පහු වෙලා ලැබුණත් හැම රටකටම මේකට මුහුණ දෙන්න සිද්ධලා තියෙනවා. අද ජාත්‍යන්තර වශයෙන් සැපයුම් ජාලාව කැඩලා තියෙන්නේ. ඒක අපි යථා කරගන්න ඕන. ඔබතුමන්වහන්සේ එකපැත්තකින් කියනවා අපිට චෝදනා කරන ගමන් අනිත් පැත්තෙන් ගිහිල්ලා මේ රට විවෘත කරන්න දෙන්නේ නැහැ. රට විවෘත කරන්න හදනකොට උද්ඝෝෂණ කරනවා. රට විවෘත කළා ආර්ථිකය දුවනකොට ඇවිල්ලා කියනවා රට වහන්න කියලා කියනවා. දැන් ඔබතුමන්වහන්සේ පහුගිය කාලේ මොකද්ද කිව්වේ? මේ ආණ්ඩුවට මුදල් නැහැ එන්නත් ටික ගෙන්න ගන්නවත් මුදල් නැහැ කියලා කිව්වනේ. අද එන්නත් කරණය කිරීමේ වැඩපිළිවෙළදී මොන අභියෝග තිබුණත් සෞඛ්‍යංශයේ මුදල් කප්පාදු කළා නැහැ. ඒක කවුරුවත් අගය කළා කතා කරේ නැහැ. විපක්ෂය අද වෙනකන්වත් කතා කළා නැහැ. එන්නත් කරණය කිරීමේ ක්‍රියාවලිය ඇතුලේ අපි පළවෙනි රටවල් 30 ඇතුලේ ඉන්නවා.
අපි එන්නත් මිලදී ගත්තා. ඔබ තවුනාසල කව අපිට එන්නත් නිකන් ලැබෙන ටික විතරයි ලැබෙන්නේ කියලා නේ. ලෝකේ තියෙන හැම එන්නතක්ම දුන්නා. ඔබ තවුනාසල බෑ ඒවටත් විවේචනය කරා. තරුණ තරුණියන්ට සමහරුන්ට එන්නත් දෙනකට මේකට කොහොමද දුන්නේ මේවට කොහොමද දෙන්නේ? ඔබ තවුනාසල විවේචනය කරා. සෞඛ්‍යංශයේ කඩා වැටෙන දුන්නේ නැහැ. අභියෝග මැද්දේ වුණත් ඔබ තවුනාසල තව එකක් තේරුම් ගන්න. මම හිතනවා හර්ෂ මන්ත්‍රීතුමත් ඉන්න හින්දා ඔබ පිළිගනි. ඔබ තවුනාසල මේ මහ බැංකු වාර්තාව ගන්න ඕන. රජයේ ආදායම 2014 අවුරුද්දේ 2014 අවුරුද්දේ රජයේ ආදායම රුපියල් මිලියන 11,95,206යි රජයේ ආදායම. රජයේ වියදම තිබුණේ මිලියන 1,195,886යි. හැම අවුරුද්දම රජයේ වියදම වැඩි වුණේ රුපියල් මිලියන ලක්ෂකින් වැඩි වුණේ. හැබැයි 2014 ඉඳලා 15 ඉඳලා 16 වෙනකොට මේක රුපියල් මිලියන ලක්ෂ 6කින් වැඩි වෙනකොට වියදම ආදායම වැඩි වෙන්නේ නැහැ ප්‍රමාණය. අපි මේක තේරුම් ගන්න ඕන.
ගරු ඇමතුමා මිනිත් දෙකක්
තියෙනවා. උදම්නාසලා ආදායම වැඩි කරන්නේ නැතුව එක පැත්තකින් මොනවටද වියදම් කරේ කියන ප්‍රශ්නෙත් තියෙනවා. ණය ගත්ත ප්‍රශ්න තියෙනවා. ණය ගත්තොත් එහෙම රුපියල් මිලියන ඇමරිකානු ඩොලර් බිලියන අපි දැක්කා මහින්ද රාජපක්ෂ යුගයේ රුපියල් මිලියන 7300ක තිබුණු ණය ප්‍රමාණය 14000ක් දක්වා වැඩි කරා. දෙකුණකින් වැඩි කළ දුන්න අවුරුදු 4 මාර්ගදී ආර්ථික වර්ධන වේගය 8% තිබුණ මහින්ද රාජපක්ෂ යුගයේ 5% තිබුණ ඔබ තමුන්නාසලා අන්තිමට ගෙනල් තිබුණ තත්ති මොකද්ද 2.3 2019 ගෙනත් දුන්නේ අපි ඇෆ්ගනිස්තානයේ තිබුණේ ඇෆ්ගනිස්තානයට අපි දෙවණුනේ මේ මහ බැංකුවේ වාර්තාව හර්ෂ ඇමතුමා අභියෝග කරනවා නම් මහ බැංකුවේ වාර්තාවේ මම ඔබතුමාට කියන්නම් 2010 ආර්ථික වර්ධන වේගය 8% 2014 5% ඒක 5%ම තිබුණ 2015 16 4.5% 2017 3.6% 2018 3.3% 2019 2.3% අපි ආසියාවෙත් ඇෆ්ගනිස්තානට වඩා යටින් අපි පිටලා තිබුණේ මේ ඔතමුණාසලා කරපු කාරණා අද අධිකරු ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් මුදල් අමාත්‍යවරයා හැටියට බැසිල් රාජපක්ෂ මැතිතුමත් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා දේශීය ආර්ථික නගා සිටීම සඳහා තීන්දුව ගන්නවා අපි ආණ්ඩුවක් හැටියට අපි බය වෙන්නේ නැහැ අපි යම්කිසි තීන්දුවක් කරගෙන ඒකෙන් ජනතාවට හානියක් වෙනවා නම් ඒ තීන්දුව ආපස්සට ගන්නත් අපි කටයුතු කරන්න කිසිම බයක් ඇති කරගන්නේ නැහැ ඒ තීන්දුව ගන්න අපි බිය වෙන්නේ නැහැ ජනතාවට අහුම්කම් දෙන ආණ්ඩුවක් කිරිපිට මිලපලව අපිට දන්නවා අපිට පාලනය කරන්න බැරි දේවල් තියෙනවා ගෑස් කියන ඒවා අපිට පාලනය කරන්න පුළුවන් දේවල් නෙමෙයි අපේ රටේ නිෂ්පාදනය කරන දේවල් නෙමෙයි නමුත් අපි හොයන්න ඕන ඒක නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා නම් ඒවටත් අපි ජීවිසුම් ගත වෙනවා අපිට තෙල් මිල පාලනය කරන්න බෑ අපි නෙමෙයි තෙල් නිෂ්පාදනය කරන රටවල් අපිට පාලනය කරන්න පුළුවන් දේවල් අපි පාලනය කරන්නත් අපිට පාලනය කරන්න බැරි දේවල් නෙමෙයි ඒ ගන්න ඕන රජයේ
තීන්දුවක්
සඳහා අපි කටයුතු කරනවා අවසන් කරනවා ගරු සභාපතිතුමනි ඒ නිසා ඔබතුමනි අපි ඉල්ලීමක් කරනවා සාමාන්‍යයෙන් විපක්ෂයක කාර්යභාරය වෙන්න ඕන මේ ගෝලීය වසංගතයක් තියෙන කාලෙත් ඔබතුමනිලාට ඊළඟ මැතිවරණය බයෙන් එපා මැතිවරණ අපි වෙලාවට තියෙන ඔබතුමන්ලා වගේ කල් දාන්නේ ඒව කරන්න හදන්නේ නැහැ මැතිවරණ එන වෙලාවට ඒ තීන්දුව తీර ගන්න පුළුවන් වෙයි ඔබතුමනිලා අද මේ ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙළට සහය දක්වලා ඒ කටයුතු කරගෙන යන රටක් හැටියට අපි ඉදිරියට යන්න පුළුවන් වෙයි රටක් හැටියට අපි ආපස්සට යන්න නම් අන්න විවෘත කරන වෙලාවේ උද්ඝෝෂණ කරලා මිනිස්සුන්ව පාරට බස්සලා මෙන්න මේ කොවිඩ් වසංගතයේ තව අර්බුදති කරන් ඒ තත්ත්වෙට ගියොත් තමයි අපිට රටක් හැටියට අපිට ඉදිරියට යන්න බැරි වෙන්නේ. ඒ නිසා අපි මේ ගමනේදී රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අපිට ඇමතිවරුන්ට, රාජ්‍ය ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට වගකීම් දීලා තියෙනවා. ඒක අපි අරගෙන ගමට යනවා. ඔබ තමුන්නාසලගේ මන්ත්‍රීවරුන්ටත් දිනලා හිටියත් කොට්ටාසේ ඒ මන්ත්‍රීවරුන්ටත් මුදල් හම්බ වෙනවා පළවෙනි වතාවට. ඔබ තමුන්නාසල අඩුව ධර්මයේ අපේ ප්‍රාදේශවාදීනකට එහෙම දුන්නේත් නැහැ. අද පළවෙනි වතාවට මුදල් ඇමතිවරයා කොට්ටාසේ ජයග්‍රහණය කළ තියෙන ද්‍රවිඩ සංධානය වෙන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂ වෙන්න පුළුවන් ජනතා විමුක්ති වෙන්න පුළුවන් ඒ හැම මන්ත්‍රීවරයෙක්ම මුදල් ප්‍රතිපාදනය ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා ඒ නිසා ඒ දැක්මත් එක්ක අපි ඉදිරියට යනවා කියන එකත් මතක් කරමින් මගේ කතාව අවසන් කරනවා
ස්තුතියි කරු ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බල මෙතුමා you have 9 minutes
thank you honorable presiding member we are debating the mid year fiscal position of the country through the report that came out with regards to 2001 but at this very time honorable presiding member we have a section of the country, which is the teachers community and the principals, protesting on the roads for the last several months. They are a part of society that aspire to create individuals who succeed in life far better than they have done. Their goal is to create better individuals than their own status in life. That is the sort of almost venerated position in which we look at teachers and principals, because of that sort of attitude they have. The measure of success is if their student goes far beyond them and their status in society and achieves great status. So that is the section of society today that is protesting. And they've been protesting because of a disastrous decision taken 24 years ago, because of the B.C. Pereira Commission that chose to keep the teachers out. It is a fault that every consecutive government has accepted. Even this government, as soon as it came to power, credit to them, appointed the Subodhini Commission. They allowed that commission to have a fairly comprehensive study. Eventually, when the Subodhini Commission came out with the report, the teachers' union accepted that report, but the government has not implemented it. The unions have been asking for that report that this government itself called for to be implemented, and if that is done, they will give up the protest. Government has said that for various reasons, because of COVID, the economic situation, that they are unable to implement that report. The unions have come down even further. They have come down further, and as an interim measure, recognizing the economic situation of the country, as an interim measure, they are prepared to consider the 2018, when the previous government was in power, there was a ministerial committee report that came out and made various suggestions in 2018. As an interim measure, the unions are prepared to accept that instead of the full implementation of the Subodhini Commission. And yet, the government is not prepared to commit to that. Instead, what the government is saying is that the 2018 suggestions, they will implement in four stages. They will divide it into four sections and implement it over four stages in 4 years. Even that, the unions are saying, you implement it in one go and make the 2018 proposals as part of the Subodhini Commission, and they will give up those protests and they will go back to work. Surely, Honorable Presiding Member, that position taken up by the teachers' union and the principals, you can't possibly find a more reasonable position for a section of society that has been victims for over 24 years. And what's more, every single government has acknowledged that a great fault has been done, an injustice has been done to them. You are not prepared to look into the interest of a section of society that is so fundamental to the country's well-being, in creating individuals who can keep this country competitive in the global context. It's only if the teachers and the principals and our education sector is looked after that we also can expect our children to be competitive. But they are treated like outcasts today for 24 years. There was a commitment in 2012, Honorable Presiding Member, where 3,000 million rupees were allocated, and the unions at that time in 2012 were told that their position will be settled. You ask the teachers' union what happened to the 3,000 million rupees, and they will say they don't know. How pathetic a situation these people are kept in. This must stop. This must stop if this government really wants to look into the interests of the citizens. Your infrastructure projects, you spend billions apart from the unofficial corrupt black money that you all inherit. But these teachers who slave drive to create better individuals than themselves in society are being kept on the lurch. This country will be cursed, Honorable Presiding Member, if we go on in this way. And in this context, the government is announcing that schools that have less than 200 children will be opened on the 21st of October. Why are you doing this when the teachers are protesting? You're not prepared to come to a compromise with them, to an agreement with them. You're opening the schools. What are you trying to do? You're trying to set the larger society against those teachers. We urge members of society not to fall for this trap. Not to fall for the trap what this government is trying to do. They are lining their pockets, but they are not willing to address a grave injustice that has been done to the teachers for over 24 years, and not to join the government in penalizing and victimizing those already desperate sections of society. So in this context, Honorable Presiding Member, I don't wish to take much more time. The 27-2 statement made by the Honorable Anurakumara Dissanayake was replied by the Honorable Minister for Education, Dinesh Gunawardana. Again, he was good enough to say that on the 21st of November, when the budget is presented, the concerns of the teachers' unions will be addressed. But how are you going to address it? You should have actually given those assurances today to this House. Or if you are saying that you will address it, and you know that you are going to have it addressed in the budget by the 21st of November, why can't you call the teachers right now and tell them and come to an agreement with them and give those assurances directly to them? Why can't you be more specific when they have told you repeatedly that if you agree as an interim measure to make the 2018 proposals as part of the Subodhani Commission measures, and if you are prepared to implement the 2018 measures immediately in one go, that they will get off the streets, when they have told you that without being specific in replying to statement for you merely to give a very vague answer and say that by the 21st of November this matter will be addressed is once again utter humbug, Honorable Presiding Member. These people have suffered enough. Because of their suffering, our children are suffering even worse. This must stop. Thank you, sir.
Thank you.